Questions for oral answers. Honorable Chitral Fernando to ask the Minister of Finance, Planning and Economic Development.
Mahanagaru Katanaitumani. Garu Samanak Maging Avasarai Mulasana Ruda Mamstumani Palavini Prashne Sri Lanka රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම අත්සන් කරන ලද දිනය කවරේද 2023 මාර්තු මාස 20 වන දින මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කළ ගිවිසුම් ලබා සූදානම් කරලා තියෙනවා එම ගිවිසුමේ ඇති කොන්දේසි හේතුවෙන් ජනතාව විශාල ලෙස පීඩණයට ලක් වී තිබෙන බව දන්නේද රටේ ආර්ථිකය කඩා වට්ටලා දාලා රටේ ණය තිරසාර බව නැති කරලා රට අතිශය විනාශකාරී තත්වයකට පත් කරලා තියෙන වෙලාවක රටේ ජනතාව අතිශයින් දුෂ්කරතාවයකට පත් කරා කියන එක අහන්න දෙයක් නෙමෙයි නමුත් ඒ වගේ කාල සීමාවක් තුළ එයින් එළියට ඒම සඳහා ගොඩේම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සමග තමයි මේ වැඩ කටයුත්ත සූදානම් කෙරුණේ නමුත් එහිත් තිබුණු අන්තර්ගතයට අනුව ජනතාවට ඊට වඩා වැඩි සහනයක් ලබා දිය යුතුයි කියන පදනමින් එම කොන්දේසිවල තියෙන රළු බව සමනය යම්කිසි මට්ටමකට හෝ සමනයට පත්කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් වර්තමාන රජය විසින් සූදානම් කරලා තියෙනවා ඒ අතර දැනට උපේන විට ගෙවීමේ බද්දේ බදු රහිත සීමාව රුපියල් ලක්ෂයේ සිට 150,000 සීමාව දක්වා වැඩි කරන්නට කටයුතු කරලා තියෙනවා දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා යෝගට් දේශීය නිෂ්පාදනය අගය එකතු කළ බද්දෙන් නිදහස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා ඊළඟට අපනයන සේවාවන් සඳහා පසුගිය රජය IMF සමග ගිවිසුම් ගත කරගෙන තිබුණේ අපනයන සේවා සඳහා 130ක බද්දක් අය කිරීමට ඒසියට 15 දක්වා අඩු කරලා තියෙනවා ආර්ථික අපහසුතා තියෙන පාසල් වල ඇති පාසල් යන දරුවන්ට උපකාර කිරීම සඳහා එක් දරුවෙකුට රුපියල් 6000ක දීමනාවක් සූදානම් කරලා විශාල ප්‍රමාණයකට මේ වෙනකොට ඒක ලබා දීලා අවසන් කරලා තියෙනවා අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමයේ පද්ධතිය තුල නැති දරුවන්ටත් ඒ අදාළ දීමනාව ලබා දෙන්නට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා ජමතරව 2024 ඔක්තෝබර් මාසයේ සිට ඒ දක්වා පැවති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරලා මේ ඔබතුමන්ලා අහන අපහසුතාවයට පත් වෙලා ඉන්න පිරිසට සහනය ලබා දීම සඳහා වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා ඊට අමතරව රටේ ධීවර ප්‍රජාවට භූමි තෙල් ලීටරයක සඳහා සහනාධාරයේ රුපියල් 15ක් දින 25ක් සඳහා ලබා දෙන්නට සූදානම් කරලා තියෙනවා ඒ වගේම බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරය රුපියල් 1,03,000ක් දක්වා ලබා දීලා තියෙනවා මේ සහනාදා මේ අවශ්‍ය උපකාරයන් ඒ ජනතාවට කඩා වට්ටපු ආර්ථිකය තුළ හිතාමතා දුෂ්කරතාවයට පත් කරපු ඒ ජනතාවට සහන දෙන්න මේක මදි නමුත් ආරම්භයක් විදිහට තමයි මේ වැඩකටයුත් අපි ආරම්භ කරලා තියෙන්නේ රජය විසින් ඊළඟ කාරණාව ඉහත ගිවිසුම සංශෝධනය කර යම් සහනයක් ලබා දීමට කටයුතු කරන්නේද මේ අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට කරන ලද සංශෝධනයන් සහ වැඩ කටයුතු තමයි මම මේ ඉහත කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරේ නමුත් ඉදිරි කාල සීමාව තුලදීත් මේ සඳහා කළ හැකි ගැළපීම් රිවියුස් සමාලෝචනයන් කරලා ඒකට සුදුසු වාතාවරණයක් යටතේ තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය අපකැප වී සිටිනවා හතර එසේනම් මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද දැනටත් පැහැදිලි කරා වගේ විශේෂයෙන්ම අවධානයට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම ඔබතුමන්ලා දන්නවා මේ අපහසුතාවයට පත් වෙලා තියෙන පිරිසට දෙන්න කියලා ඇලොකේට් කරපු වෙන් කරපු මුදල පවා පසුගිය රජයේ තියෙන අවස්ථාවේදී පසුගිය කාල සීමාමල් වල දුන්නේ නැහැ අපි ඉතාම කාර්යක්ෂමව නව රජයේ පත් වෙලා කෙටි කාලයකින් ඒ ඩිස්බර්ස්මන්ට්ස් ඒ මුදල් ලබා දීම හඩිනම් කරලා සහනය ලබා ඒ අපි දුෂ්කරතාවයට පත් වෙලා හිටිය ජනතාවට සහන ලබා දුන්නා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආධාර කිරීම ඉලක්ක කරගත ආධාර වැඩසටහනක් හඳුන්වා දීම, රාජ්‍ය මූල්‍ය වගකීම සහ මහජන සුබසාධනය අතර සමතුලිතතාවයක් ඇති කිරීමට ප්‍රතිපත්ති අවශ්‍ය කරන ප්‍රතිපත්ති නැවස සලකා බැලීම සහ ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම, අස්වැසුම ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ප්‍රතිලාභ ලැබී නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කිරීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. තොරතුරු ගොනු කරගෙන තියෙනවා. විශාල පිරිසක් එහි අභියාචනා නැත්නම් දුක්ජනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා නැවත වතාවක් නිසිලස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා ඒ 2024 සඳහා වසර සඳහා වූ මුදලමට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී එහෙම නැත්නම් බිලියන 232.5ක් දක්වා ප්‍රමාණයකට මේක වැඩි කරලා තියෙනවා. මේ වගේ ප්‍රතිසංස්කරණ තුළින් මහජනතාවට සිදුවන අනවශ්‍ය දුෂ්කරතා අවම කරගන්මින් වඩාත් ශක්තිමත් ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා ක්‍රමවේදයක් සූදානම් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජනතාව අන්ත අසරණභාවයට පත්වෙන ආර්ථික ක්‍රමයක් හදනවා වෙනුවට ජනතාව රැකබලාගෙන ආර්ථිකයට සහභාගි වෙන අවස්ථා සහිත ආර්ථිකයක් ගොඩනැංවීම තුළින් රටේ ජනතාවට ඇති දුෂ්කරතාවයන් අවම කිරීමට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ආයන්න නොයසේ නම් ඒ මන්ද පැන නොනගි.
ස්තුතියි ගරු ඇමතුමා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය ඇහුවේ ඇත්තටම මේ රජයේ ඉදිරි අරමුණු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි දැනගන්න අවශ්‍ය නිසා. සිදුවෙච්ච දේවල් අපි දැන් දන්නවා. ඒ සම්බන්ධයෙන් ජනතාව පිළිතුරු දීලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ ඔබතුමාලාගේ අරමුණු මොනවාද කියලා දැනගන්න අපි කැමැති. ඉතින් කෙසේ වෙතත් ඔබතුමා ඒක මතු කරපු නිසා පහුගිය රජවල් වල වැරදිම තමයි කියන්නේ. දැන් මම මේ දෙවැනි ප්‍රශ්නය අහලා තියෙන්නේ එම ගිවිසුම ඇති කොන්දේසි හේතුවෙන් විශාල පීඩනයකට ලක්වී ඇති බව ඔබතුමා දන්නවද කියලා. ඒකට දීපු උත්තරෙන් අපිට තේරෙනවා ඒක දන්නවද නැද්ද කියලාත් මට නම් තේරුන්නේ නැහැ. ඔබතුමා දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ එහෙම මතක් කරපු නිසා මම කියන්න කැමතියි. එහෙමනම් ඔබතුමාලාගේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එක්ක මේ අංක 105 පිටුවේ තියෙන ඔක්කොම බොරුනේ. දැන් ඔය කියලා තියෙනවා. එතකොට පිළිගන්න වෙනව නේද ඔබතුමාලා මේ රටට බොරු කිව්වා කියලා. මම ඒක කියවන්නම් ඕන. ඔබතුමාට මතක නැත්තම් නායතිර සර්භාවය පවත්වා ගැනීම සඳහා සහ දරාගත හැකි මට්ටමක නාය පොලිස් තබා ගැනීම සඳහා ඉලක්ක කරගනිමින් අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතු වලදී භාවිතා කිරීම සඳහා විකල්ප ණය තීරස සරකරන විශ්ලේෂණය පිළියෙල කිරීම ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස්. මේ ඔක්කොම බොරු කියලා ඔබතුමා පිළිගන්නවද? පළවෙනි ප්‍රශ්න.
මං හිතන්නේ මේ ප්‍රශ්නයට කීප වතාවක් මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේදීම පිළිතුරු සැපෙව්වා. මම දන්නේ නැහැ ඔබතුමා මේ පිළිතුරු දෙන වෙලාවේ කොහිද හිටියේ කියලා. නමුත් දැනගෙන නැවත වතාවක් මේ ප්‍රශ්නේම අහන නිසා මං ඒකට උත්තරය දෙන්නම්. ඒ අවස්ථාවෙත් රජය කල්පනා කරලා ඇයි ඒ පාරට පිවිසුනේ කියලා බොහොම පැහැදිලි ලෙස අපි ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරා මේ ගරු පාර්ලිමේන්තුවට. ඒ වැඩකටත් ඒ විදියට කරේ. මේ කඩා වට්ටලා තියෙන ආර්ථිකය තුළ අතිශය දුක් විඳින ජනතාවට අවශ්‍ය කරන සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඉදිරියට යන්න අපි දන්නවා. ඔබ තමුන්නාන්සේලා කැමැත්තෙන් ඉන්නවා මේ පාර වටන්න කකුලෙන් අදින්න වැඩ කරලා නැවත වතාවක් ඒ ජනතාවට පීඩණයට පත් කරන්න. නමුත් ඒ වලේ වැටෙන්න අපි සූදානම් නැහැ. අපි ඇවිල්ලා ඉන්නේ විසඳුම ක්‍රියාත්මක කරන්නට. ඕගොල්ලෝ හදලා තියෙන ප්‍රශ්නෙන් මේ දශක ගණනක් ආණ්ඩු එකතු වෙලා රට වටලා තිබුණු තත්ත්වෙන් උඩට ගෙනියන්නට අවශ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීමට තමයි ජනතාව 3-2 වරමක් දීලා මේ පාර්ලිමේන්තුව මේ සැරේ සංයුතිය සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව දැන් මං හිතන්නේ කරුණු මීට වාර ගණනාවකට කලින් කරුණු පැහැදිලි කරා ඔය සම්බන්ධයෙන්. එනිසා ඉදිරියට අපි අපේ තියෙන්නේ බලාපොරොත්තුව ඉදිරිය දිහා ෆෝකස් කරලා අවධානය යොමු කරලා මේ රට වටලා තියෙන තැනින් බොහොම සාර්ථක වාර්තික ස්ථායීකරණයේ මට්ටමකට අපි ගෙනෙන වැඩකටයුතු අවශ්‍ය මූලික වැඩකටයුතු සූදානම් කරලා තියෙනවා. තවදුරටත් මේක සවිමත් කරලා ඉදිරියට යන වැඩපිළිවෙල පිළිබඳව තමයි මේ වැඩසටහන තනිකර දියත් කරන්නට සූදානම් කරලා තියෙන්නේ.
හරි, දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අතුරු ප්‍රශ්න මතුවෙන්නේ එතුමා ලබා දෙන මූලික පිළිතුරත් සමග. මං ලියන් ආපු අතුරු ප්‍රශ්නයක් නෙමෙයි අතන ඔබතුමාගේ අහවර, ඔබතුමා කියපු කතාවටයි මං ඇහුවේ. ඒක නිසා මං හිතන්නේ බොරු කිව්වා කියලා එතුමා පිළිගන්නවා කියලා මට හිතෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ එතුමා ඉතාමත්ම සන්තෝෂෙන් පේයි උපේනයට ගිවීම ගැන කතා කරයි අඩු කරයි. දැන් රඳවා ගැනීමේ බදු වැඩි කරපු එක ගැන කතා කරන්නේ නැහැ. මං ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. මේක තිබෙනවා රිෆන්ඩ් කිරීමේ සිස්ටම් එකක්. නමුත් ඒක ගැන එකක් තමයි මං ඒකේ රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒකත් ඔබතුමාට මතක් කරලා ඉන්නම්. රික්වයර්මන්ට්ස් ටු ක්ලේම් රීෆන්ඩ් අන්ඩර් ද මෙකනිසම් ඉන්ක්ලූඩ් ද ෆොලෝවින්. The applicant must be a resident individual and a Sri Lankan resident, Sri Lankan citizen who is 60 years old or above with an annual income not exceeding 1.2 million. Then me senior citizens la me sambandhin thiyena danuma ithamathma adui. Me nevatha laba ganeema sambandhin thiyena danuma ithamathma adui. Eka sambandhin yam kriya margayak gannata wenawa. Saha danuma thiyena senior citizens la meka apply karath me wenakota meka hira vela balagena innwa sahana kalayak. ඒ රිෆන්ඩ් එක ලබා ගැනීමේ හැකියාවක් නැතුව මේ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට අරමුණක් තිබෙනවද? ඒ කාල නිර්ණයක් කරුණා කරලා දෙන්න. මොකද කිසිම කාල රාමුවක් කියන්න නැතුව ඉදිරි ක්‍රියාමාර්ග කියන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
හිතනවා ඒ කරුණු ෆැක්චුවලි ඉන්කරෙක් කියලා. තාම මේ ඒ කරුණු වැරදි සහගතයි. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන මුවාවෙන් ඉදිරිපත් කරපු කරුණු තාම මේ 5% to 10% දක්වා වැඩි කරපු බද්ධ ක්‍රියාත්මක කරවන්නේ මේ පාර්ලිමේන්තුවේ ගරු පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පස්සේ තමයි. ඒකට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් චෝදනාවක් කරනවා නම් කරුණු හරි හැටි නොදැන දැනටමත් මේකෙන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා වැඩිපුර කපනවා කියලා. ඒ පිළිබඳ තොරතුරු ලබා දුන්නොත් අපිට සොයා බලන්නට පුළුවන් කොයි මූල්‍ය ආයතනයේද කියලා. එසේ වැරදි විදියට රජයේ නියමයන් වලට පටැණිම කටයුතු කරන්නේ කියලා. නමුත් ඉදිරියේදී ඒකට සුදුසු වැඩපිළිවෙලක් ඒ අවශ්‍ය පිරිසට අවශ්‍ය සහනය ලබා දෙන්නට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා කරුණු සහිතව.
Honorable Ajit P. Perra to ask the Minister of Youth Affairs and Sports.
ශාසනා නියෝජක තනාගතුමනි.
ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා, 2025 ජනවාරි 21 වෙනි අඟහරුවාදා ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට මම පිළිතුරු දෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ඉදිකර ඇති කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය විවෘත කරන ලද දිනය කවරේද? 2017 ජුනි 29 පිහිනුම් තටාකය විතරක් 2018 පස්වෙනි මාසේ 9 වෙනිදා විවෘත කරලා තියෙනවා. එම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද? වැය කරන ලද මුදල රුපියල් මිලියන 241.31. නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම ක්‍රීඩා සංකීර්ණය පරිහානියට පත් වී ඇති බව දන්නේද? ඒ ක්‍රීඩා සංකීර්ණය පරිහානියට පත් වෙලා නැහැ. දැනටත් ඒකේ ක්‍රීඩා කටයුතු සිද්ධ වෙනවා. අවබෝධතා ගිවිසුමක් මගින් බාහිර පාර්ශ්වයන් සඳහා ක්‍රීඩා සංකීර්ණ පැවැරීමට වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. නමුත් අලුත් වැඩියා කටයුතු පහුගිය අවුරුද්දේ සිද්ධ වෙලා නැහැ. අපි ඉදිරියේදී ඒකේ අලුත් වැඩියා කටයුතු සිද්ධ කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. අපි දැන්ට ඒ ගැන සොයා බලමින් යනවා. ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නේ එම ක්‍රීඩා සංකීර්ණයේ ඇති මීටර් 400 ධාවන පථය නිසි ප්‍රමිතියට සකස් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද? ඒ කියන්නේ ඒ ප්‍රශ්නේම තියෙන ඔබතුමන්ලා මේක නිසි ප්‍රමිතියට හදලා නැහැ කියන එක. කොහොම වුණත් කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත මීටර් 400 ධාවනපථය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තාක්ෂණ නිලධාරීන් මගින් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාවක් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කළා තියෙනවා. එම වාර්තාව පදනම් කරගෙන ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම ක්‍රීඩා සංකීර්ණයේ ආරක්ෂිත තාප්පෙන් පිටත ඇති එයට අයත් භූමිය රථවාහන නතර කිරීම සඳහා සුදුසු වන පරිදි සකස් කිරීම සඳහා පියවර ගන්නේද? ඔව්, ඒ සඳහා පියවර ගන්න පුළුවන්. මොකද ඒකෙන් එහා පැත්තේ විශාල ඉඩක් නිකන් තියෙනවා. අපි බැලුවා ඒක. අපි ප්‍රාදේශ සභාවත් එක්ක කතා කරලා අපි පියවර ගන්නවා. එතනින් එහා පැත්තේ ඒකේ රථවාහන නතර කරන්න සුදුසුත්වයට කටයුතු කරන්න. එම ක්‍රීඩා සංකීර්ණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇති කරගෙන ඇති ගිවිසුම් පිළිබඳ දන්නේද? කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ගිවිසුමකට එළඹ නැත. එම ක්‍රීඩා සංකීර්ණයේ ඇති ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා සුදුසු වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද? ඒකට හේතුව තමයි අපි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ඒක ඉල්ලීමක් කළා තියෙනවා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරන්න කියලා. නමුත් තාම ඒ පැවරීම නිසියාකාරව සිද්ධ වෙලා නැහැ. ඒ එකඟතාවය ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩා පිටිය හා එහි අවට කොටස්වල සියලුම නඩත්තු කටයුතු සිදු කිරීම කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය තමයි කරන්නේ. ඒකේ ශ්‍රමදායකත්වය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා භූමි සහායකයන් විසින් ලබා දෙනවා. ඈ කොටස එසේනම් ඒ මන්ද? එතකොට ඒ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ නැගුවට පස්සේ ක්‍රීඩාංගණයට ගිහිල්ලා පෞද්ගලිකව ඔබතුමා කාර්යමණ්ඩලත් එක්ක පරීක්ෂා කළා. වගකීමෙන් යුතුව ඒ පිළිබඳ ස්වාබැලීම් පිළිබඳ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒක වගකීතු ඇමතිවරයෙක්ගේ වගකීතු ලක්ෂණයක්. මගේ විශේෂයෙන් අයි කරන්නේ. ඒ වගේම ඔබතුමා ගිය නිසා ඊට ප්‍රශ්නේ නගන වෙලාවේ තිබුණු සමහර ප්‍රශ්න ඔබතුමා යනකොටමත් විසඳලා තිබුණා. ඒකටත් බොහොම ස්තුතියි. ගරු ඇමතුමනි, ප්‍රධාන ප්‍රශ්න කීපයක් තිබෙනවා. මම හිතන ඔබතුමාගේ අවධානයට ලක් නොවෙන්න ඇති. මීටර් 400 ධාවනපතේ 20%ක් විතර තනකොළ නැහැ. ඒ වගේම වතුර බසින්නේ නැහැ. වතුර බැසීමේ පද්ධතිය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ තනකොළ සහ පස් හිර වෙලා. ඒක භූගත පද්ධතිය. ඒ වගේම ආනතිය වෙනස් වෙලා තියෙනවා. මීටර් 400 ධාවනපතේක ආනතියක් තියෙන්න ඕනේ. පස් දියවි යාම නිසා අවුරුදු 7ක් ගත වෙලා තියෙනවා. ඉදිකරන වෙලාවේ මේක 2017 හොඳට තිබුණා. ඒ නමුත් අවුරුදු 7ක් ගත වීමත් එක්ක සම්පූර්ණයෙන්ම මේ පස් වෙනස් පොළවේ තත්ත්වය වෙනස් වෙලා අද ප්‍රමිතිය වෙනස් වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ දසදහස් ගාණක් අවුරුද්දකට මේ ක්‍රීඩාංගණය පාවිච්චි කරනවා. ලංකාවේ තියෙන දිස්ත්‍රික් ක්‍රීඩාංගණ වලින් වැඩියෙන්ම භාවිත වෙන ක්‍රීඩා සංකීර්ණය මේක. ඒ වගේම මේවා නිවැරදි විය යුතුයි මම ඔබතුමාගේ අවධානය සඳහන් කරන්නේ. ඒත් එක්කම පිහිනුම් තටාකය නිසි පරිදි නඩත්තු වෙන්නේ නැහැ. නඩත්තු වීමේ ප්‍රමිතිය ගැන ගැටලුවක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයන්ට ඇඳුම් මාරු කර ගැනීමට ස්ථානයක් නැහැ. චේන්ජ් රූම් එකක් නැහැ. ඒ වගේම පළාත් සභාවට අයිති නිලධාරිනුත් මේ ස්ථානයේ ස්ථානගත වෙලා ඉන්නේ. ඒ පළාත් සභාවට අයිති ක්‍රීඩා භාණ්ඩ තබා ගැනීමට නිශ්චිත ස්ථානයක් නැහැ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් පළාත් සභාවේ නිලධාරිනුත් අතර යම් පරස්පරයක් ඇති වෙලා තියෙනවා. මේ සුහදව කටයුතු කළ යුතුයි. ඒ වගේම ක්‍රීඩා ගාරයේ වහලේ ඔබතුමා නිරීක්ෂණ හසු වෙන්නේ නැතුව ඇති. ඔබතුමා හවස්වරුවේ ගිය නිසා වතුර වැහි පීලි දිරා යාමක් සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණා පිළිබඳව ඔබතුමා අවධානය යොමු කරලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට කටයුතු කරනවා.
අපි කොහොමත් මේ හැම දෙයකටම විනාශ කරපු සියල්ලට අපි අවධානය යොමු කරමින් ඒවා නැවත යථා තත්ත්වයට පත් කරන්න අපි වැඩ කටයුතු කරමින් යනවා. ඒක තමයි අපේ වැඩේ. ඉතින් ওই ධාවන පතයත් විනාශ වෙමින් තියෙන්නේ. ওই ධාවන පතේ විතරක් නෙවෙයි තවත් බොහෝ තැන් එහෙම තමයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරමින් යනවා. මේ අවුරුද්දේ අයවැයෙන් විශාල මුදලක් මේ ක්‍රීඩා සංවර්ධනය වෙනුනුත් අපි වෙන් කරලා තියෙනවා.
දෙවෙනි කාරණය, මෙම ක්‍රීඩාංගනයේ තියෙන විශේෂත්වය තමයි අනෙක් දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණවල නැති ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදුසු වෙන පරිදි අතරම එක එක බවුන්ඩරි එකක්. ඒ කියන්නේ නැගෙනහිර පැත්තේ තියෙන ක්‍රිකට් වලට අදාළ බවුන්ඩරි එක පටුයි. එතකොට ඒ සඳහා තියෙන සම්මත දුර නැති නිසා පළමු පෙළ ක්‍රීඩා කරන්න බෑ. පළමු පෙළ පාසල් ක්‍රීඩා තරඟ තියෙනවා. නමුත් පළමු පෙළ ක්ලබ් ක්‍රිකට් ගහන්න බෑ. එතකොට මේ සඳහා සාකච්ඡාවක් තිබුණා ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක. ඒ අයගේ වියදමෙන් ඔබතුමාට පහසු වෙනවා මම කියන්නේ කරුණු දන්න නිසා. ඒ අයගේ වියදමෙන් ක්‍රීඩාංගණයේ නැගෙනහිර පැත්තේ තියෙන ක්‍රීඩාගාරය වෙනස් කරලා පිටුපසට අරගෙන ගිහිල්ලා ඉතුරු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කරන මුදල් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලබලා දෙන්න ඔවුන් වසර කිහිපයකට කලින් එකඟ වුණා. මම විමසා බැලුවා මේ ප්‍රශ්නේ යොමු කරලා පස්සේ ඒකඟතාවයේ තියනවද කියලා. ඔවුන් කියා සිටියා තාමත් ඔවුන් ඒකඟතාවයේ තියනවා කියලා. මොකද එහෙම වුණාම පළමු පෙළ ක්‍රිකට් ගහන්න පුළුවන් මේ ස්ථානයේ කොළඹට ආසන්නයේ තියෙන වැදගත් ස්ථානයක්. ඒ නිසා මේ පළමු පෙළ ක්‍රිකට් වල සුසු පරිදි ක්‍රීඩාංගනය දියුණු කරගන්න පුළුවන්. ඔබතුමා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැඳවලා ඔවුන්ගේ අරමුදල් සහ සහාය ලබාගෙන මේ ක්‍රීඩාංගනය දියුණු කිරීමට කටයුතු කරනවා.
අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා. මොකද අපි දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක එහෙම ගිවිසුමකට සාකච්ඡාවකට ගිහිල්ලා නැහැ. අපි ඒ වගේ අවස්ථාවක් තියෙනවද කියලා බලමු. කොහොම වුණත් ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කළත් නොකළත් ඒ සංවර්ධන කටයුතු අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා කරනවා.
Honorable Ravi Karunanayake to ask the Minister of Finance, Planning and Economic Development.
Mr. Speaker, I ask question number 3.
Question number 1. A1 ආයතන සංඛ්‍යාව 90ක් 2 පසුගිය වසර 15 තුල ඒ අදාළ විස්තර ඇමුණුම විශාල විස්තර ප්‍රමාණයක් තියෙනවා. ඇමුණුම එක මගින් මේ ඉදිරිපත් කරනවා, සභාගත කරනවා. ඒකට අවශ්‍ය විස්තර පිටු ගණනාවක විස්තරයක් අවුරුදු 15ක අවභාවිතාව කරපු හැටි, ආයතන අලා අකාර්යක්ෂම ලෙස පාවිච්චි කරපු හැටි පිළිබඳව විස්තර අදාළ, ඒ තුලින් ලැබිච්ච ප්‍රතිඵල ඇමුණුම එකේ සඳහන් කරනවා. ප්‍රශ්නය 3, ඒකටත් ඒ වගේමයි ඒ කාලය තුල මේ ඒ කාලයටත් වඩා ආරම්භක අවස්ථාවේ සිට තියෙන විස්තර අහලා තියෙනවා. ඒ සඳහා ඇමුණුම 2 සභාගත කරන අදාළ විස්තර සහිතව.
Yes, honorable member.
මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කරලා උත්තරයක් ලබා ගන්න ඒකෙන් අතුරු ප්‍රශ්න අහන්න. දැන් මේක සභාගත කරොත් මේකේ තියෙන අන්තර්ගතය අපි නොදන්නවා. ඉතින් ඒ නිසා අඩුගානේ මීට පෙර හරි ඔබතුමා එව්වනම් නැත්නම් අහන ප්‍රශ්න වලට අපි සීමා වෙනවා ඔබතුමා කියන දේ විතරද?
මං හිතනවා පෞගිය කාල සීමාවේ තුල ඒ අදාළ අමාත්‍යංශවල රජයට සම්බන්ධ ආයතන ඒ ව්‍යුහය තුල සහභාගි වෙලා හිටපු මැතිඅමතුරු විදියට මේ අක්‍රමිකව ලෙස ආයතන පරිපාලනය කරපු හැටි පේනවා. විස්තර කියන්න ගියොත් ආයතන 90ක එකින් එක වසරෙන් වසර වසර 15ක් තුල පිළිබඳව විස්තර තමයි මේකේ ප්‍රහලා තියෙන ඉස්තරවල සඳහන් වෙන්නේ. ඔව්. 2027 90ක් තියෙනවා. කොයි ආයතනයේද කියන්න ඕන? ආයතන 90මද?
හා ආදී එක ජල සම්පත් මණ්ඩලය.
මේකේ මේ ලයිස්තුවේ ආයතන මම ගරු මන්ත්‍රීතුමාට සඳහන් කරා වගේ ආයතන 90ක් තියෙනවා. ඒ ආයතන 90 අතරින් මේ දීලා තියෙන ලිස්ට් එකේ මම හිතන්නේ පිටු 10ක විතර රිපෝට් එකක් ඊච් සෙක්ෂන් එකට එක ඇමනුම සඳහා හුඟක් විස්තර තියෙන නිසා මම හිතනවා ආයතන ටික හොයන්න ගියොත් ටිකක් වෙලා යයි. නමුත් අපි කාල වේලාව මම යෝජනා කරනවා ගරු මන්ත්‍රීතුමාට මේක ගෝතෘ කරලා බලලා කරුණා කරලා තව විස්තරයක් තියෙනම් සඳහන් කරන්න. මම ඒකට අවශ්‍ය පිළිතුර ලබා දෙන්නම්. මොකද විස්තර ප්‍රමාණය වැඩි එතන මේ කියවන්න තියෙන ආයතන 90කින් හොයන්න තියෙනවා පිටු 10ක රිපෝට් එකකින් ඔය කියන ආයතන 3.
Honorable member, we may proceed with the first question please.
Sorry. හොඳයි.
You may pose your next question please.
Yes.
I think the leader of the house just mentioned to ensure that the information is provided.
23. up to the year 2023. I have the details. මම කියවගෙන යන්නම් විස්තර ලයිස්තුව. Bank of Ceylon 26,000 million. I'm referring to the profit after tax. Yes. My suggestion also, Honorable MP, let's do it that way. But since you are asking, I'm trying to locate these items within this list of 90 entities. Let me see whether I can get through to that one. Yes. Since you are insisting, I'm just going through the list of 90 items. Yeah.
Okay. Can we proceed to the fourth question, please? Yeah.
I'll ask the question.
Yes, please.
Column 28, Sri Lankan Airlines. 28. So, can help
you. Item number.
Sri Lankan Airlines.
Yes, Sri Lankan Airlines, 2022, a loss of 73.264 billion reported. 2023, a profit of 3.8 billion reported. That is Sri Lankan. Then looking for the water. Mm-hmm.
Yes, Honourable Member, you may post a supplementary question.
Sorry, I didn't follow. Sorry. One second.
Honourable Leader of the House.
I don't know. Just catching up to me. Then, mantu toma ke as avastava rakhe avitvas kam rakhe natava shai. The manisa apida palimi prasmata payakti benawa. The manisa. අපි උදව් කරලා ඔබතුමා අහන ටික හරියටම දැන් හරියටම ආයතන මොනවද අහන්නේ අපි එකට දැන් උත්තර දෙගෙන නැත්නම් ආයෙක වෙන ප්‍රැක්ටිස් එකක් වෙන්න පුළුවන් හැමලාම අනිත් මන්ත්‍රීවරුත් ඔය අවස්ථාව එන්ටර්ටේන් කරන්න පුළුවන් අපි බලන්න ඕනේ ඒ නිසා ශ්‍රී ලංකා න්‍යායලයන්ස් කිව්වා ඔබතුමාට පෙට්‍රෝලියම් දැනගන්න ඕනද so petroleum 26th pro ඔබතුමා අහන අවුරුද්ද ගත්තොත් ඒකේ Third page එක ගත්තනම් හරි අමතුම fourth page ගත්තනම් හරි සම්මන්න සුහෙත්
yes petroleum corporation row number 26 2022 617 billion loss 2020 that was 2022 figure 2023 120 million profit after tax What is the 43 Sri Lanka? I read the Yes. Perhaps I could read the whole list to make it easy instead. CBS. I'm looking for that. Yes, found it. Item number 60, Ceylon Electricity Board. For that entity also there are several years. I'm getting into the right column. 60, yes, got it. Ceylon Electricity Board, 2022, loss of 298 billion, and 2023, a profit of 61 billion. 61 billion point 235. Any other entities? Thank you.
Sanada Stuti, Niyojaka Kathanagathumani, Amathumage Prashna Tulin, Mama Obathumage Ahanne, Oye Anga Sampurna Anuwa Ayatana Anuwe Sampurna Alabaya 2022 Maitane billion 820 naththam koti 8200යි. ඊට සාපේක්ෂව 2023 ලාභය බිලියන් 784 නැත්නම් කෝටි 7840යි. දැන් ඇමතුම ඔබතුමා දුන්න මේ උත්තර තුලින් පෙනෙන ආයතන තුනක් බිලියන් ට්‍රිලියන් එකක අලාභයක් මේ ආයතන තුනින් 2022 තිබ්බ එක 2023 වෙනකොට මේකේ බිලියන් 200ක ලාභයක් තියෙනවා කෝටි 2000ක ලාභයක් තියෙනවා. ඒ නිසා මේ ඇති වෙලා තිබෙන්නේ ගිය පාලන තුල මූල්‍ය විනයක් නැති නිසාද නැත්නම් රජයේ අසාධාරණ ලාභයක් ඇති කළපු නිසාද? එය ඇති කළ තියෙන අසාධාරණ ලාභයක් තෙල් මිල වගේ එකක් රුපියල් 160කින් පොරොන්දු වූ ගණන අඩු කරන්නේ කවදද කියන එක මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න පුළුවන්.
බොහොම අදූරදර්ශී ලෙස මේ ආයතන කළමනාකරණය කරලා තිබුණු නිසා තමයි මේ අලාභයන් මේ ආයතනයන් වලට ලැබිලා තියෙන්නේ. නමුත් ඒවැ ප්‍රයිසිං තීරණය කිරීමේදී අවශ්‍යතාවය තියෙනවා කොස්ට් රිකවරි මෙතඩ් එකකට යන්න. එතකොට කොස්ට් එක කියනකොට බලන්නට ඕන කරනවා නිෂ්පාදන පිරිවැය තියෙන්න පුළුවන්, අතීතයේ තිබුණු අලාභයන් සඳහා තියෙන ෆයිනෑන්ෂියල් කොස්ට් එක තියෙන්න පුළුවන්. ඒ වගේ සියලු කරුණු පදනම් කරගෙන තමයි මේ ආයතන රාජ්‍ය ආයතන ජනතාව පිට බර පැටවෙන ආයතන නිසි ලෙස කර්මලාකරණය නොකරොත් එහෙම. ඒ නිසා මේ කොස්ට් රිකවරි බේසිස් එක අනුව ජනතාවට බර පටවනවා වෙනුවට සහන දෙන්න පුළුවන් උපරිම මට්ටමට ඒවා මිල තීරණය වෙන ආකාරයට තමයි මේවායේ මිල ගණන යුතු ඉදිරියට තීරණය කරන්නට සූදානම් කරලා තියෙන්නේ.
Honourable Member, you may pose your second supplementary question.
First question is evasive, but let me get to the second question.
Please.
Thank you. Amathuma, Obathuma, me sambandhen dunna uttare anuwa Sri Lanka nayathanaya wage deval alabeta gihila thibbai kiwa. Adurshi mattone eka palane una kiwa. Me sambandhen jatyantara moolya aramudale obathumala assankala thiyena givisuma thula meveni deval වාණිජකරණය හරි පුද්ගලිකරණයට යොමු කරනවද නැත්නම් ඒ ඇතිවන අලාභය ඔබතුමාලා දරාගෙන ගෙනියනවද කියන එක කරුණාකරලා අතීතයට බනින්න නැතුව අනාගතේ ඔබ යාන්න මොනවද කරන්න කියලා කියන එක වැඩි ලේසි.
අතීතයේ පදනම් කරගෙන තමයි ගරු මන්ත්‍රීතුමා අනාගතය බිහි වෙන්නේ. ඒ නිසා අතීතය අමතක කරලා දාලා අපි දන්නවා ඔබතුමාලා කැමති ඇති අතීතය අමතක කරලා දාලා අනාගතය පිළිබඳව විස්තර බලනවා නම් ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය තුල පමණක් පාවිච්චියට නොගෙන එයාක්‍රාෆ්ට්ස් තුනක් ගෙනෙල්ලා හැංගර්ස් වල දාලා අවුරුදු ගණනක් එක මාසයකට ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මේවට ලීස් එකට විතරක් ගෙවලා තියෙනවා. හැංගර්ස් වල එයාක්‍රාෆ්ට් තුනක් පාක් කරලා තියලා කිසි කෙනෙක් උත්සාහ කරේ නැහැ. ඇයි මේක කියන්නේ? මොන ඩීල් නිසාද කවුරුත් මේවා දිහා බැලුවේ නැත්තේ? රටේ ජනතාව තමයි මේවට බර ගෙව්වේ. ඔබතුමන්ලාගේ සංස්කෘතිය තුල තිබුණේ පාඩු ලබනවා ආයතන පාඩු ළඹඩ මත්තමට තල්ලු කරලා දාලා ඒ ආයතන විකුණලා දාන එක. අපේ ප්‍රතිපත්ති ඒක නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. මේකට වෙනත් ඕල්ටර්නේටිව්ස් තියනවාද? අකාර්යක්ෂම ලෙස පාවිච්චි කරනවා මේ කළමනාකරණය වෙනුවට කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද කියලා බලන්න අධ්‍යක්ෂක මණ්ඩල පත් කළා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරන්න දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ආයතන ඉදිරියට පෞද්ගලිකංශය කැඳවාගෙනද ආයෝජනයන් කැඳවනවද පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් පරාද යන්නේ ඒ මූලික අධ්‍යයනයන්ගෙන් පසුව දරජය දැනුවත් කරන්නට කියලා අදාළ අධ්‍යක්ෂක මණ්ඩලයන් වලට දැනුවත් කරලා තියෙනවා. ඒ කටයුත්ත බොහොම සාර්ථකව මේ මෙන්නමකට සිදු වෙනවා. ඉදිරියේදී අපි මේ ආයතන වලින් එන මූල්‍ය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන වලින් බලන්නට පුළුවන් ඒ වගේ ප්‍රතිඵල.
Honorable Dr. Nishant Samarawira to ask the Minister of Health and Media.
මම ප්‍රශ්න ඉදිරිපත් කරන ගරු කතානායකතුමනි.
කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. එතුමහන්නේ මේ වන විට රජයේ ඇතැම් ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සඳහා එන් පෝස්ට් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැන දන්නවද කියන එක 2001-03-22 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය අංක 11.76 ඇලිරක් 15 90 රජයේ ශික්ෂණ රෝහල්වල සේවා අවශ්‍යතාවය මත එන් පෝස්ට් තනතුරු නිර්මාණය කර ඇත. ආ දෙක ඒ සඳහා පදනම් කරගත් කරුණු කවරේද කියන එක වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය දියුණුවත් සමග රටේ වෛද්‍ය සේවාවේ දියුණුවක් ඇති කිරීමට හා විශිෂ්ටත්වයෙන් යුතු වෛද්‍ය මධ්‍යස්ථාන බිහි කිරීම සඳහා අංක 2 රෝහල්වල ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හා සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා අංක 3 විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් එක් වෛද්‍යවරයෙකුට සිටින රෝගීන් ප්‍රමාණය අඩුවීම මගින් වඩා සුරක්ෂිත සේවාවක් ලබා දීම සඳහා අංක 4 උපාධි සහ පශ්චාත් උපාධි සිසුන්ට ගුණාත්මක පුහුණුවක් ලබා දීම සඳහා අංක 5 විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධි ගල්ණය අවම කිරීම සඳහා ආ 3 ඒ සමහර නදාරන්ගේ අභිමතයේ පරිදි අභිමත අවස්ථාවලදීම තන්තු නිර්මාණය කරන්නේද නැත ආ 4 ඒ සඳහා විනෝද භාගිකින් යුතු පුද්ගලික අභිමත පුද්ගල අභිමතයන්ට අනුව හැසිරෙන නොහැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නේද මේ සඳහා දැනටමත් ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකව පවතින අතර යනුව කටයුතු කරනු ලැබේ. 5 පැන නොනගී ආ පැන නොනගී
ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමා සඳහන් කළ පිළිතුර පිළිබඳව තව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත පුහුණුවෙන් පස්සේ පසු වෙන කණ්ඩායම් ලංකාවට ආවට පස්සේ ඔවුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. නමුත් දැන් පෞගේ කාලයක් පුරාම සිදුවෙච්ච දේ තමයි ඔවුන් නැවත මේ රට ඇතෑරලා යන තැනට තමයි ඒ ස්ථානගත කිරීම පවා සකස් වෙමින් තිබුණේ. ඒක නිසා සහ ඒ වගේම ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් නොලැබීම ඔවුන් මේ ස්ථානගත කිරීමේ තියෙන දුර්වලතා මේ සියල්ල පදනම් කරගෙන ඔවුන් බොහෝ පිරිසක් පහුගිය කාලයේ පුරා නැවත රට හැර ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය සමහර විශේෂඥ වෛද්‍ය ශාස්ත්‍රවලට ඍජුව බලපෑමින් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උගුර කණ්ණාසය වගේ ශාස්ත්‍රයක් සම්බන්ධව හිතුවොත් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය, ඒ වගේම රට හැර ගිහිල්ලා තියෙන ප්‍රමාණය, එන්න ඒ පැමිණීමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වගේ දේවල් ගැන අදහසක් මේ වෙනකොට අරගෙන මෙන්න මේ කණ්ඩායම ස්ථානගත කිරීමේදී මතුවෙන ගැටලු निराකරණය කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබගේ මැදිහත් වීම ගැන අදහසක් බලාපොරොත්තු වෙනවා.
ගෞරවනීය නියෝජ්‍ය කතානායකතුමනි, නිශාන්ත සමරිට මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ අතරම මම අර කරුණු කීපයක් සඳහන් කළා. අපිට මේ එන් පෝස්ට් යම්කිසි ආකාරයක විද්‍යාත්මක පදනමකින් රටේ අවශ්‍යතාවය මත නිර්මාණය කරගත යුතු වන්නේම ඔබ කියන ප්‍රශ්න උත්තරයක් හැටියට තමයි. ඒක උත්තරයක් හැටියට. ඒ කියන්නේ සමහර විශේෂඥ පුහුණුව ලබාගෙන එන වෛද්‍යවරුන්ගේ සේවාව රෝගීන්ටත් ඒ වගේම අපේ වෛද්‍යවරුන්ටත් වෛද්‍ය ශිෂ්‍යයින්ටත් අතුරු ඒ අනාගත පුහුණුව සඳහා ලබා ගන්නත් වැනි තනතුරු නිර්මාණය කරගත යුතු වෙනවා. ඉතින් අපි ඒක මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය මේකට අදාළ කරන එකක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්කත් අනිත් පැත්තෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්කත් ඇතුළු අනිකුත් වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ සංගම් එකත් සාකච්ඡා කරමින් යනවා. මේක යම් කිසි ආකාරයට විධිමත් කරගන්න ඔබතුමා ඒක දන්නවා. ඒ අපේ බලාපොරොත්තුව තියෙන්නේ අපේ තියෙන විශේෂ ශික්ෂණ රෝහල් පදනම් කරගත්ත මේ ක්‍රියාවලිය යම් විධිමත් කිරීමකට ලක් කරලා ඔය දැනට විශේෂඥ වෛද්‍යවරුන් නොමෙත් තැන්වලට මේ අය යවා ගැනීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් සකස් කරා.
මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු කථානායකතුමනි, පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශය මං හිතන්නේ ඊයේ දවසේ විශේෂයෙන්ම පිළිකා රෝගීන් සම්බන්ධව ඒ දෙවන්ත ක්‍රියාවලියකට අත ගැහුවා කියලා. ඒක තමයි ලීනියර් ඇක්සිලරේටර්, එහෙම නැත්නම් පිළිකා සෛල විනාශ කිරීම සඳහා ඒ අවශ්‍ය උපකරණ ඒ පද්ධතිය රෝහල් ගණනාවක ස්ථාපිත කරන්න අවශ්‍ය පදනම ඊයේ දවස් සකස් කරගත්ත කියන කාරණේ. මෙන්න මේ ප්‍රොජෙක්ට් එක කොයිතරම් කාලයකින් ඒකෙන් කොච්චර රෝහල් ප්‍රමාණයකට සෙත සැලසෙනවද, ඒ වගේම කොපමණ කාලයක් තුළ මෙහි ප්‍රතිඵල මහජනතාවට භුක්ති විඳිය හැකි ලෙස සකස් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් දන්නවා මේ පිළිකාව අපේ රටේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපේ රටේ වාර්තාවන කාන්තා මරණවලට වැඩිම ප්‍රමාණයකට හේතු වෙන්නේ මේ පිළිකාව. එතකොට අපි මධ්‍යස්ථානයක් දෙකක් පිළිකා රෝග ප්‍රතිකාර කිරීම සඳහා පවත්වාගෙන යාමෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට හම්බෙන්නේ නැහැ. මොකද පිළිකාවක් හැදුනහම ඒ රෝගියා පමණක් නෙවෙයි, ඒ පවුලේ සියලු දෙනාටමත් මේක දැඩි ආර්ථික සමාජීය බලපෑමක් ඇති කරනවා. ඒ නිසාම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2013 දී මේ පිළිකා ප්‍රතිකාර ක්‍රමය වැඩි දියුණු කිරීම සඳහා යම් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුණේ. ඩොලර් මිලියන 29ක ව්‍යාපෘතියක් මේක ෆේසස් දෙකකින් කරගෙන යන්නේ. එතකොට ඔය කොබෝල්ට් 60 මැෂින් රිප්ලේස් කරලා ලීනියර් ඇක්සලරේටර් මැෂින්ස් කියන තමයි මේ ව්‍යාපෘති සකස් කරලා තිබුණේ. නමුත් සැලකිතු මට්ටමකට ඒ ෆේස් 1 එකෙත් ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. යාපනය, මඩකලපුව, ගාල්ල, නුවර සහ අපේක්ෂා රෝහලට මේ මැෂින් ලබා දීලා තිබුණා. හැබැයි ඒ ලබා දීමන කොටත් සිදු වෙච්ච සමහර ප්‍රමාදයන් නිසා මේ සම්බන්ධ ප්‍රතිකාර තාක්ෂණය වේගෙන් දියුණු වෙලායි තිබුණේ. දැන් අපි ආවට පස්සේ මේක ෆේස් 2 එක කඩනම් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව හම්බන්තොට, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල සහ බදුල්ල කියන රෝහල්වල මේ ෆේස් 2 එක ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන ඇත්තරම මාස 8ක කාලයක් ඇතුළතදී මේ සියලු මැෂින් රිප්ලේස් කරලා මේ ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්න. අතර මේක ප්‍රමාදය නිසා අනුරාධපුරයේ සහ බදුල්ලේ රෝගීන්ට මාස කිහිපයක මේ දුෂ්කරතාවයක මුහුණ දෙන සිද්ධ වෙනවා. අපිට මේ ප්‍රතිකාර ක්‍රමය වැඩි දියුණු කිරීම අර මැෂින් එක ඉවත් කරනකොටම කරන්න පුළුවන්කම ලැබුණා නම් ඒ රෝගීන්ට ඒ දුෂ්කරතාවයට විඳින සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක අවම කරගනිමින් දැනට මේ පහසුකම් තියෙන අපේක්ෂා රෝහලට මේ රෝගීන් යොමු කරමින් මේ ඉතිරි ෆේස් එක ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අදාළ කරන ගිවිසුම ඊයේ දවසේ අත්සන් කළා.
Honorable SM Marika to ask the Minister of Urban Development, Construction and Housing.
නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ පළවෙනි එක පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නාගරික සංවර්ධන සැලැස්මක් තිබේද යන්න කාරණය සම්බන්ධයෙන්. කොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ කොටිකාවත්ත ප්‍රාදේශ සභාව සහ කොළොන්නරුව නගර සභාව පළාත් පාලන ආයතන දෙකක් ක්‍රියාත්මක වෙනවා. කොටිකාවත්ත මුල් ඒරියාව ප්‍රාදේශ සභාව වෙනුවෙන් 2023-2033 කාල සීමාව සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කළ අවසන් අදිරියේ තියෙන්නේ. ඒ ගැසට් කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන අධිකාරිය දන්වා සිටිනවා. කෙසේ වුවත් ගැසට් කිරීමට කලින් ඒ පිළිබඳ නැවත රිවියු එකක් කරලා ඉක්මනින්ම ගැසට් කරන්න කටයුතු කරනවා. කොළොන්නරුව නගර සභා බල ප්‍රදේශය සඳහා 2013-2025 සංවර්ධන සැලසුම් කෙටුම්පත් මගින් හා එවැගේම ඉන්ධන ගබඩා ආරක්ෂිත කලාපය සඳහා අංක 1435ක් ඇලියක් 24 දරන ගැසට් පත්‍රය මගින් ඇති නියාමනයන් භාවිතා කරන අතර කොළොන්නරුව නගර සභා සීමාව සඳහා 2024-2034 කාල සීමාව වෙනුවෙන් නව සංවර්ධන සැලැස්මක් කෙටුපත් කරමින් සිටිනවා. ඒ අනුව ඒ වසර 25ක 2025 වසර තුළ ගැසට් කිරීමට නියෝජිත බවත් ඒ වගේම ආරක්ෂිත කලාප සඳහාද නියාමනයන් යාපත් කාලීන කිරීම සම්බන්ධයෙන් කෙටුප්පත් සකස් කරමින් තිබෙන බවත් නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දීලා තියෙනවා. ප්‍රථමයේ දෙවෙනි ප්‍රශ්නය එම සැලසුම් කවරේද සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රදේශයකට සැලසුමක් සකස් කරනකොට ඒ ප්‍රදේශය තුළ නේවාසික සීමාවන් ප්‍රදේශ මොනවද? ඒ වගේම කර්මාන් සඳහා වෙන් කළ යුතු ප්‍රදේශ මොනවද? මිශ්‍ර සංවර්ධනය සඳහා වෙන් විය යුතු ප්‍රදේශ මොනවද? ඒ වගේම මන්මාවත් විනෝදාත්මක කරුණු සඳහා යොමු විය යුතු ප්‍රදේශ මොනවද කියන එක කරුණු ඇතුළත් සැලසුමක් තමයි සකස් කරන්නේ. එනුව කොටිකාවත්ත ප්‍රාදේශීය සහ සභා සංවර්ධන සැලැස්ම 2023-2033 කාලය සඳහා ගැසට් කිරීමට නියමිතව තියෙනවා. කොළොන්නාව නගර සභා සංවර්ධන සැලැස්ම 2024-2034 සකස් කරමින් පවතිනවා. සැලසුම් ක්‍රියාත්මක කිරීම තුන්වෙනි ප්‍රශ්නය, මේ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබීම අනුව ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ආ කොටස පැන නොගිනේ අදාළ නැහැ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ ගරු ඇමතුමා, දැන් මේක එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක පළාත් පාලන ආයතන දෙකක් තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට අතුරු ප්‍රශ්නයක් නෙමෙයි, මම යෝජනාවක් කරන්නේ මේ මේක කොටස් දෙකකට කඩන්න නැතුව එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් නිසා එකම සැලසුමකට ගියා නම් මීට වඩා ප්‍රතිඵලදායකයි කියලා මට හිතෙනවා. මොකද හේතුව, ඔය ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට දීපු උත්තරේදී 2013 කාලේ හදපු සැලැස්මට මහජනතාවගේත් ස්වාමින් වහන්සේලාගේත් ඒ ප්‍රදේශවාසීන්ගේත් විරෝධතාවයක් එල්ල වුණා. ඊට පස්සේ තමයි මේක දැන් මේ දෙකට කඩලා හදන්න යන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් හැටියට අරගෙන ඒ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඉෂ්ට කරන්න කියලා. ඒ එක්කම ඒකෙදි දැන් තෙල් පෙට්‍රෝලියම් රිෆයිනරි එක ආවහම තවදුරටත් කොළොන්නාව තෙල් සංස්ථාව භූමිය මේ වාණිජ භූමියක් විදිහට ඒක එතනම පවත්වාගත යා යුතුද නැද්ද කියන එකත් මේකෙදි රීකන්සිඩර් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි. ඔබතුමා කරුණු පැහැදිලි කරපු ආකාරයම අනුව මේ පළාත් පාලන ආයතන ප්‍රදේශ දෙක එකම සීමාවකට සංවර්ධන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමදී මහජනතාවගෙන් විශේෂයෙන් ස්වාමින් වහන්සේලා ඇතුළු කණ්ඩායමකින් විරෝධතාවයක් ආව කියන එක තමයි ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ තිබුණේ. නමුත් ඒ අනුව ඔබතුමා යෝජනා කර පරිදි මේ දෙක එකතු කරලා පොදු සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න කලින් ඒ සම්බන්ධයෙන් මහජනතාවගේ අදහසුත් සැලකිල්ලට අරගෙන ඒ අදහස් අනුව ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් සලකා බලන්න, යෝජනා දෙක සම්බන්ධයෙන් සැලකිල්ලට අරගෙන කටයුතු කරන්න පුළුවන්.
ස්තුතියි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාට දෙනවා.
Honorable Mujibur Rahman.
Yeah, thank you speaker. ගරු ඇමතුමනි, කතානායකතුමනි, මම ඇමතුමාට විශේෂයෙන් මේ ප්‍රශ්නය ඔබතුමාගේ අවධානය හා ඉක්මනට තීන්දුවක් ගන්න කියලා ඉල්ලනවා. විශේෂයෙන්ම දැන් මේ කොළඹ නගරයේ තියෙනවා නිවාස සංකීර්ණ රාශියක්. දැන් ඒ නිවාස සංකීර්ණවල තිබෙන ඒ කාලේ නිවාස සංකීර්ණ හදනකොට විශේෂයෙන්ම වාතාශ්‍රය සඳහා හොඟක් ඉඩකඩම් හිස්ව තමයි තියලා තමයි හදලා තියෙන්නේ ගස් ඔක්කොම වැවි. ඊළඟට සමහර නිවාස සංකීර්ණවල තිබෙනවා ඒ නිවාස සංකීර්ණවල ඉන්න අයට වාහන ගාල් කරන්න රතගාලවල් හදලා තියෙනවා. දැන් මාලිගාවත් නිවාස සංකීර්ණය ගත්තම රතගාලවල් තියෙනවා 3ක් විතර වගේ තිබෙනවා. ඒව තියෙන්නේ ඒ නිවාස සංකීර්ණවල ඉන්න උදවියට තමන්ගේ වාහනේ පාක් කරන්න. ඒතරද මේ පහුගිය විශේෂයෙන්ම 2020-24 කාලවල තුලදී එවකට හිටපු ඇමතිතුමා හරි ඒ හිටපු නිලධාරීන් හරි දැන් මේ නිවාස මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ මේ රම්‍යා ප්ලේස් රම්‍යා වීදිය කියලා කියන ඒ පාරේ තිබෙන විශාල රතගාලා. දැන් මේ රතගාලා පෞද්ගලික කෙනෙකුට බදු දීලා තියෙනවා. දැන් එයා බදු අරගෙන එයා හදනවා ලොකු වෙයාර් හවුස් එකක්. ඒ කියන්නේ දැන් ගෙවල් 1000 ගානක් තියෙන නිවාස සංකීර්ණයේ ඒ රතගාලාවට තියෙනවා තව නිවාස සංකීර්ණ මහල් නිවාස 4ක් 5ක් වගේ තිබෙනවා. ඒකේ මැද එයා වෙයාර් හවුස් එකක් හදලා එයා ඒකට මේ එතන ඒක පාවිච්චි කරන හදනවා වෙයාර් හවුස් එකක් හැටියට. ඉතින් එමෙතුමනි මම හිතනවා ඒක වැරදි. මොකද ඒක පෞගිය මම හොයාගත්ත විදියට පෞගිය 2020-24 කාලේ තමයි ඒකේ බදු හැටියට ලබා දීලා තියෙන්නේ මේ පෞද්ගලිකව ආයතනයකට හරි යම් පුද්ගලයකට. ඒ ඒවගේම තව තියෙනවා පාක් එකක් ඊට එහා අරලිය උයන කියලා තව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකත් ඒ නිවාස සංකීර්ණයේ ඉන්න ළමයි හවසට සෙල්ලම් කරන එක. දැනට ආරංචි ලැබිලා තියෙනවා. දැන් ඒකත් බදු දෙන්න යනවායි කියලා කොයි කතාවක් තියෙනවා. එහෙනම් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා වහම මැදිහත් වෙලා ඒක ඒ නිවාස වල ඉන්න හිමියන්ට පාවිච්චි කරන්න තිබුණේ රතගාල ටික නැවත ආරක්ෂා කරලා ඒ ජනතාවට ලබා දෙන්න කියන එක.
මූලික ප්‍රශ්නේ යොමු වුණේ කොළොන්නාව නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා මතු කර කරුණු ඒ කොළොන්නාව නගර සංවර්ධන සැලැස්මට අදාළ නොවුණත් මතු කර කරුණු වල තියෙන පොදු මහ ජනතාවට තියෙන වැදගත්කම සලකලා ඒ පිළිබඳව හොයලා බලන්නම්. නමුත් අපි ආණ්ඩුව හැටියට පොදු මහ ජනතාවගේ කිසියම් කාර්යයක් සඳහා යොමු කරු කිසි ප්‍රදේශයක් වෙනත් කාර්යයක් සඳහා භාවිතා කරන්න කිසිසේත්ම අවසර දීමට හෝ භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.
Honorable Member Ravindra Bandara to ask Minister of Agriculture, Livestock, Land and Irrigation.
Sir, niyojya kathanayakathumane mage prashne yomu karanawa.
Dabu kathanayakathumane මේ ප්‍රශ්නයට කරුණු විශාල ප්‍රමාණයක් එකතු කර ගන්න ඕන නිසා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව විසින් සතියක කාලයක් ඉල්ලලා තිනවා. ඉන්ස සතියක කාලයක් ඉල්ලනවා.
Honorable Ms. Lakmari Hemachandra to ask the Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. Yes, Honorable Member.
ප්‍රශ්නයක් හදිසි තත්ත්වයන් මත උද්ගත වූ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක කල්ද කල්ලිල්ලා සිටින් මා පිළිගන්නවා. ඒකත් එක්ක මම අදාළ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඒ ලැබිච්ච කාලය තුළ පහුගිය කාල සීමාවේදී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයන් එක්ක විශේෂයෙන්ම අම්පාර වගේ ප්‍රදේශවල ගොවීන්ට බලපෑම් ඇති වුණා. අම්පාර සේනානායක සමුද්‍රය වාන් දැමුවා. ඒ වාන් දැමීම නිසා ගොවීන්ට විශාල වශයෙන් කුඹුරු වලට හානි වී ඇති බව වාර්තා වෙනවා. අන්න ඒ සම්බන්ධව මොකද්ද ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධව දැනුවත්ද කියන දේ මට විමසන්න තියෙනවා. ඒකත් එක්කම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර ප්‍රශ්නයටම අදාළ නැහැ. නමුත් මම මේ ප්‍රශ්නේ යොමු කරපු හේතුව ඇහුවොත් ඒ ප්‍රශ්නේ මෙයමයි. දැන් වගා කරන ඉඩම් තියෙනවා ගොඩක් වෙලා රජයේ ඉඩම් LRC ඉඩම් එහෙම නැත්නම් වන සංරක්ෂක ඉඩම් වල පාරම්පරිකව කාලයක් තිස්සේ වගා කරන ගොවියෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න මේ රට වෙනුවෙන් වැඩක් කරනවා. නමුත් ඒ ගොඩාක් තැන්වල විශේෂයෙන් මා නියෝජනය කරන හපුදලේ ආසනය හල්දමුල්ල කලාපයේ නැව්වාර උණකන්ද අලුත්වැල උස්සල්ල වගේ ප්‍රදේශවල ඒ අදාළ ගොවියන්ට ඒ බලපත්‍ර මොකුත් නැහැ. ඒ නිසා පෝර සානාධාර වගානය වගා වන්දි වගේදී එක බලපානවා. සම මගේ ප්‍රශ්නේ වෙන්නේ ඒ තත්ත්වයන් රජය අවබෝධ කරගෙන ඔවුන්ට එහෙම බලපත්‍රයක් එහෙම නැත්නම් දීර්ඝකාලීන බදුපදනම් මත ඒ වගා කරපු පාරම්පරිකව වගා කරපු ගොවියන් සඳහා යම් සහනයක් ඒකට වැඩපිළිවෙලක් තියෙනවද? ඒ අතරම ජාවාරංකාරයන් විසින් පාවිච්චි කර ඉඩම් තියෙනවා. LRC ඉඩම් ඒ වගේ අක්කර 20, 40, 50, 100 ආන්න වගේ වගා කරන්නේ නැති දේශපාලන හිතවත්කම් මත ලබා දුන්න ඉඩම් තියෙනවා. ආන්න ඒවා සම්බන්ධ විමර්ශනයක් තියෙනවාද? ඒවා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? ස්තුතියි.
දර්ගතනාකතුමනි, එතරම් දැන් ඉඩම් ප්‍රසංසන කොමිසම් සභාවේ ඉඩම් සම්බන්ධයෙන් විශාල ගැටලු සංඛ්‍යාවක් තිබෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් තමයි ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න යොමු කරන්නේ. පහුගිය කාලේ මේ ඉඩම් ප්‍රසංසන කොමිසම් සභාවට අයත් ඉඩම් ලබා දීමේදී සහ ඒවා භාවිතා කිරීමේදී ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න තීරණයක් අරගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩල තීරණයක් අනුව ඒ අනුව අපි කමිටුවක් පත් කළ තියෙනවා. 2015 සිට ඉඩම් ප්‍රසංසන කොමිසම් සභාවෙන් ලබා දුන් ඉඩම් සම්බන්ධව පරීක්ෂා කරලා වාර්තාවක් ලබා දෙන්න. ඒ වෙනතුරු මාස 3ක් ඇතුළත මේ පරීක්ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනතෙක් ඉඩම් ප්‍රසංසන කොමිසම් සභාවෙන් ඉඩම් ලබා දීම තාවකාලිකව නවත්තලා තියෙනවා. මේ පරීක්ෂණය මාස 3ක් යන කලින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එකම තමයි මේ ඉඩම් සම්බන්ධ මේ බලපත්‍ර හෝ ඒ සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ. අපි දන්නවා මේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යාපෘති යෝජනා දෙන පාර්ශ්වයන්ට යම් අපහසුතාවයක් සිද්ධ වෙනවා. නමුත් මේ සිදුවී තිබේ යයි කියන කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ කාලය ගණිමින් තිබෙන්නේ. ඒ සඳහා කොමිටියක් පත් කළ තිබෙනවා, කටයුතු සිදුවෙමින් යනවා. ඒත් එක්කම කාලීන ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ මන්ත්‍රීතුමා යොමු කරන්නේ මේ දවස්වල වර්ෂාපතනයත් එක්ක ඇතරම රටේ වර්මාග දෙපාර්තමේන්තුවට අයිති වැව් ගොඩක් වාන්දමෙන් තියෙනවා. රට පුරා ගම්බතක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මම්පාර දිස්ත්‍රික්කයේ ගල්ලෝය ආශ්‍රිතව ඉවුරු කැඩී යාමේ තත්ත්වයක් නිසා කුඹුරු වක්‍ර විශාල සංඛ්‍යාවක් යට වෙලා තියෙනවා. අද වර්මාග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරපුවාම දැනගන්න තිබුණේ වර්ෂාවේ යම් අඩුවක් තියෙනවා. ඒ වගේම මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටෙන කුඹුරක්කර ඉඩම් අක්කර 3000කට ආසන්න සංඛ්‍යාවක් යටවලා තිබෙනවා, ආපදාවට ලක් වෙලා තිබෙනවා. වතුර බැස යාමේ අඩුවක් තියෙනවා කියලා වාර්තා කරනවා. අද බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් වැඩිමනත් විදිහට වර්මාග දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා කරුණු සොයා බලන්න සහ අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතිවලා තියෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විදිහට ආපදා කළමන කරන මධ්‍යස්ථානය විදිහට කටයුතු කරමින් තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මොනවද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කරුණු අවශ්‍ය නම් අපිටම ඒ සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහට අපේ වසන්ත පීතිස්ස නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිමනත් විස්තර ඉදිරිපත් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මොනවද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්
හොනබල් වසන්ත පීතිස්
නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් මේ හදිසි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා මේ අම්පාර දිස්ත්‍රික්කයේ ගල්වේ ගඟ දෙපස ගොවි ජනතාවට. මට විනාඩි දෙක කාලයක් දෙන්න මේ තත්ත්වය පැහැදිලි කරන්න. දිස්ත්‍රික්කයේ විශේෂ තත්ත්වයක් නිසා ඇත්තනම DSA නානායක සමුද්‍රයේ අක්කර අඩි 770,000 දාරිතාවයකින් යුක්තයි. මේ වෙනකොට අක්කර අඩි 730,000 පිරලා තියෙනවා. උස මට්ටම ගත්තොත් අඩි 110යි 108.3ක් මේ වෙනකොට පිරලා තියෙනවා. නමුත් රෙගුලාසි වලට අනුව 104 ඉක්මවපු ගමන් වාහන දොරටු අරින්න ඕනකම තියෙනවා. මේ වෙනකොට වාහන දොරටු 5ක් විවෘත කරලා තියෙනවා අඟල් 15 ගානේ. ඒ ජල ධාරිතාව තප්පරයට ඝන අඩි 1176ක් මුදා හරිනවා ගල්වේ ගඟට. ඊට අමතරව නාමල්ලොය වාම් දැමීමත් අනිකුත් ජලාශ වලින් වතුර එකතු වීමත් නිසා අක්කර අඩි තප්පරයට ඝන අඩි 3000ක් මේ ගල්වේ ගඟට මුදා හරිනවා. මේ ගල්වේ ගඟේ දිග ගත්තොත් එහෙම මුහුදට යනකම් කිලෝමීටර් 50ක් පමණ වෙනවා. කිලෝමීටර් 30 ආසන්නයේදී නෙයිනකාඩු ප්‍රදේශයේදී මේ වැව් බැම්ම බිඳී යාම නිසා ඒ ප්‍රදේශය ජලයෙන් යට වෙලා කුඹුරු අක්කර 3000ක් පමණ පූදින ගොයම ඒ වගේම කිරට නැමුණු ගොයම යට වෙලා තියෙනවා. හැබැයි මේ මොහොත වෙනකොට කුඹුරු අක්කර 1000ක් පමණ ඇත ජලය බැස යාම නිසා ආරක්ෂා වෙලා තියෙනවා. විශ්වාස කරනවා අපි තවත් කාලගුණ තත්ත්වයන් අනුව අපේ ඉංජිනේරු මහත්වරු කියන විදිහට තව ඉදිරි කාලය තුළ තව අක්කර 1000ක් විතර අපිට බේර ගන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් කුඹුරු අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් හානිය ලක් වෙලා තියෙනවා. ඒතර මේකට තියෙන විශේෂ හේතුව ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ මේ ගල්වේ ගඟ ඉවුරු දෙපැත්ත සංරක්ෂණය කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා දුර්වල තැන්වලින් කඩාගෙන බිඳගෙන යන අවස්ථා නිරන්තරයෙන් ඇති වෙනවා. මේ තත්ත්වය හරි බේරගෙන තියෙන්නේ දිසාපතිතුමාත් වාරිමාර්ග ඉංජිනේරවරු ත්‍රිවිධ හමුදා පොලිසිය මැදිහත් වෙලා වැලි කොට්ට ගහලා ඉවුරු දුර්වල තැන් ආරක්ෂා කර ගනිමින්. ඉතින් දැන් මේ වෙනකොටත් ඒ සිල්දනා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒ වගේම මේ ප්‍රදේශයට අදාළ මාවඩි පල්ලි පාර, කිට්ටැංගි නවදැංගලි පාර, ආලියඩුවෙම්බු පාර, කණගේ සාගම පාර, කල්මුණේ උතුර එවැනි පාරවල් විශාල ප්‍රමාණයක් ඇරිලා බිඳලා ගිහිලා තියෙනවා. ඒ සියල් ඒවා වහලා දාලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම පහුගිය වර්ෂාව නිසා ඒ ප්‍රදේශවල වාරිමාර්ග පද්ධතියට බැමිවලට විශාල හානි සිද්ධ වුණා. ඒ සියල්ල අපි නිරීක්ෂණය කරා. තාවකාලිකව කරන්න පුළුවන් දේවල් පසුගිය කාලේ කරා. ඒවට අදාළ ඇස්තමේන්තු සකස් කරමින් දැන් ස්ථිර විසඳුම් ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් සම්බන්ධිත කමිටුවේ විශේෂ කමිටුවක් පත් කරා. දිගාමල් දිස්ත්‍රික්කයේ ගම් වතුර පාලනය කරන්න සැලැස්මක් අදමු කියලා ඒ කමිටුව දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම ගල්ඔය ගඟ සංරක්ෂණය කරන්න අදාළ කමිටුවක් පිහිටෙව්වා. ඒ කමිටුවත් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතිහාසයේ මේවා එවැනි කලමනාකරණ ලක් නොවෙච්ච නිසා සිද්ධ වෙච්ච දේවල් විදිහට තමයි ඇත්තටම අපි දකින්නේ. මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි.